ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමඟ sps.com.au/sinhalese.
එමනම් අපි මෙතෙන් සිට ලංකාවේ තතු විත්ති පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරමු. සුපුරුදු පරිදි සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු විමර්ශනයට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂි.
අපි 20 වෙනි සංශෝධනයෙන්ම සාකච්ඡාව ආරම්භ කරමු. මොකද මේ වෙනකොට 20 වෙනි සංශෝධනයේ තමයි දවන්තම මාතෘකාව බවට පත් වෙලා තියෙන ශ්‍රී ලංකාවේ වඩාත්ම සාකච්ඡාවට ලක්වන කාරණා දිහා බැලුවාම 20 වෙනි සංශෝධනය පිළිබඳව අපි මේ වෙනකන් තියෙන කරුණු පිළිබඳව සාකච්ඡා කළා. ඒක කැබිනට් එකේදී සම්මත වුණා. ඊට පස්සේ ඒක ගැසට් පත්‍රයක් මගින් එහි අනුමත වීම ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ නැවත වතාවක් මේ සම්බන්ධව මතුවුණු යම් යම් මතවාද හේතුවෙන් යම් සංශෝධන අවශ්‍ය නම් ඒකට අවශ්‍ය සංශෝධන සිදු කරන්න යෝජනා කරන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ කමිටුව පිළිබඳවත් අපි සාකච්ඡා කළා. දැන් අපිට පසුගිය සතිය වෙනකොට නම් අහන්නට ලැබුණි කමිටුවේ නිර්දේශ ඉදිරිපත් වුණා. එතකොට ඒවා කැබිනට් එකට ආවද නැද්ද, මේක පාර්ලිමේන්තුවට කවද්ද ඉදිරිපත් වෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි. ඒ පිළිබඳව මොනවද ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු මනෝජ්?
ඔව්, විසුණු සංශෝධනය සම්බන්ධයෙන් යම් යම් අදහස් සමාජය තුළින් මතුවෙන්න පටන් ගත්තයින් පස්සේ දේශපාලනඥයෝත් ඒ අදහස් ඉදිරිපත් කරයින් පස්සේ ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න අග්‍රාමාත්‍යවරයා නවදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළා. ඒ කමිටුව යම් ආකාරයකට සලබැලීමක් කරලා තිබුණා, නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. විසුණු ව්‍යවස්ථා සංශෝධනය වෙනස් වෙනවා නම් ඊට ඇතුළත් විය යුතු කරුණු මොනවද කියලා විසුණු ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනය කරන්න පත් කරපු මේ කමිටුව දුෂ්ට පුරවැසි භාවය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබුණා. විශේෂයෙන්ම මේක වැඩිපුර කතා කරපු කාරණයක්, කවුරු හරි රටේ පුරවැසියේ ජනාධිපති ධුරයට පත් වෙනවා නම් විතරක් දුෂ්ට පුරවැසි භාවයේ තියෙන කෙනෙකුට ජනාධිපති අපේක්ෂකත්වයට පමණක් තරග කරන්න බෑ කියන කාරණය අලුත් සංශෝධන ඇතුළට ඇතුළත් කරන්න කතා කරලා තිබුණා. නමුත් ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා නම් ද්විත්ව පුරවැසි භාවය ගැටලුවක් නොවන බව තමයි සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය විජන කාධිපතිගේ විගණන බලයට පත් කරලා විගණන කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යන්න සුදුසුයි කියලා මේ කමිටුව නිර්දේශ කරලා තිබුණා. ඒත් එක්කම ජනාධිපතිවරයාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමකදී අධිකරණයේ හමුවේ වග උත්තරකරු කරන්න අවස්ථාව ලබා දෙන්න මේ කමිටුව යෝජනා කරලා තිබුණා. ඒත් එක්කම කැබිනට් මණ්ඩලයේ තව ආන්දෝලනාත්මක කරුණක් බවට පත් වෙලා තිබුණා. කැබිනට් මණ්ඩලය 30යි, කැබිනට් නොවන ඇමති දුර 40යි කියන සීමාව තවදුරටත් පවත්වාගෙන යන්න ඉල්ලීම් කරලා තිබුණා. අලුත් සංශෝධනයෙන් ඒක සීමාවක් නොමැති බව දක්වලා තිබුණා. ඒකට විකල්ප ඇටියට තමයි මේ කමිටුව කැබිනට් මණ්ඩලයේ 30 සහ කැබිනට් නොවන අමාත්‍යවරු 40 යෝජනා කරලා තිබුණේ. ඒත් එක්කම ඇමති මණ්ඩලය දිරුම් දෙද්දී ඒකීය භාවය ආරක්ෂා කරන බවට කලින් තිබුණු වගන්තිය කිසිම සංශෝධනයක් නැතුව පවත්වාගෙන යන කමිටුව නිර්දේශ කරලා තිබුණා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් ගන්න 5 දිනක් වෙනකන් ඉහළ නංවන්න එහි ඝනපූර්ණය 3 දිනක් බවට පත් කරන්නත් යෝජනා කරලා තිබුණා. දැන් දැනට තියෙන මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකය 3 දෙනයි, ඝනපූර්ණයක් 3යි හැටියට තිබුණේ. කියන්නේ දැනට තියෙන සත්‍ය අනුව එක සමාජිකයෙක් සහභාගි නොවුනත් මැතිවරණ කොමිෂන් සභාව රැස් වෙන බැරි තත්ත්වයක් තිබුණා. ඒක සාමාජිකව 5 දෙනෙක් සහ ඝනපූර්ණයේ 3ක් බවට යෝජනා කරලා තිබුණා. ඉතින් මේ යෝජනා ටික කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා එහිදී යම් සංශෝධනයක් කරයි දෝ කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් පෞගේ බදාදා රැස්වුණු කැබිනට් මණ්ඩලයට මේ යෝජනා ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. මේක අගමැතිවරයා පත් කරපු කමිටුව. ඒ කමිටුව අගමැතිවරයාට අදහස් කිව්වට අගමැතිවරයාට කියපු කාරණා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් උනේ නැහැ. නමුත් කැබිනට් මණ්ඩලය රැස්වුණයින් පස්සේ වැඩි වෙලාවක් සාකච්ඡා කරලා තිබුණේ 20 වෙනි සංශෝධනය ගැන. මන්ත්‍රීවරු විදිහට ගත්තත් විවිධ අදහස් ටිකක් පරස්පර අදහස් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වෙලා තිබුණා. වාස්දේව නානායක්කාර, උදේ ගම්මන්පිල, විමල් වීරවංශ කියන ඇමතිවරු 3 දෙනා විශේෂයෙන්ම මේ විගණන කොමිසම අහෝසි කිරීම වැනි කාරණා පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඒක ඇතරම් සුදුසු තත්ත්වයක් නෙමෙයි කියලා. නමුත් ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, SM චන්ද්‍රසේන කියන ඇමතිවරු, පවිත්‍රා වන්නියාරක්ෂ ඇමතිතුමිය, වෙනත් ස්ථාවරයක ඉඳලා තිබුණා. ඒ කියන්නේ මේ ගිනාපු විස්ස හොඳයි වගේ තැනක ඔවුන් අදහස් දක්වලා තිබුණා. විමල් වාසු ගම්මන්පිල කියන තුන් දෙනා එකම ස්ථාවරයක හිටියත් සමහර වෙලාවට ඔවුන්ගේ අදහස් ඇමති මණ්ඩලයේ අනිත් ඇමතිවරුන්ගේ අදහස් එක්ක ගැටුණු බවක් සඳහන් වෙලා තිබුණා. කොමුණත් අවසාන වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කරලා තියුණා තමන්ට කියන්නේ ජනතාව තුනෙන් දෙකක බලයක් මහමැතිවරණයෙන් ලබා දුන්නේ මේ රට හිර කරලා තියෙන 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න. ඒක අපි අහෝසි කරන්න ඕනේ. ජනතාව අපිට බලය දුන්නේ ඒකට. පෞගේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා විදිහට තමන්ව පත් කරගත්තේ රටේ ජනතාව ඒ නිසා. ඒ හින්දා මම මේ වගකීම ඉටු කරන්න බැඳිලා ඉන්නවා. 19 වෙනි සංශෝධනයේ තියාගෙන වැඩ කරන්න බෑ. ඒක අහෝසි කරන්නයි විශ්වජනාවේ ඒක ගෙනීමේ වගකීම මමත් රජයත් බාර ගන්නවා කියලා ජනාධිපතිතුමා ටිකක් දැඩි ස්ථාවරයකදීමින් කැබිනට් මණ්ඩලේ කතා කරලා තිබුණා. ඒකට හේතුව තමයි සමාජයේ කතා වුණේ ඇතැම් අයත් තනතන සාකච්ඡා කරන්න පටන් ගත්තේ 20 කතරු කවුද කියන එක. 20 වෙනි සංශෝධනයේ සකස් කරේ කවුද කියන එක. ඒකේ වගකීම කවුරුවත් බාරගන්න තත්ත්වයක් තිබුණු වෙලාවක තමයි ජනාධිපතිතුමා ටිකක් දැඩි සොරේකින් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ. එතුමා තවදුරටත් දීර්ඝ විග්‍රහයක් කරලා ඇමතිවරුන් මතු කරපු ප්‍රශ්න වලටත් උත්තර දීලා තිබුණා. එහිදී වැඩිපුර අවධානය යොමු කරලා තිබුණේ පහුගිය ආණ්ඩුව කාලයේ රට විනාශ වුණා. 19 වෙනි සංශෝධනය නිසා නිලධාරීන් වැඩ කරේ නැහැ. ඔවුන් බයේ හිටියා. විගණන කොමිසම කියලා එකක් ගෙනල්ලා නිලධාරීන් හිර කළා. නිලධාරීන් බයේ වැඩ කරා. විගණනයයි හොරකමයි කරනවා කියන එක දෙකක්. මේ කොමිසම තිබුණා කියලා පහුගිය ආණ්ඩුව කාලයේ ඇමතිවරු හොරකම් කරේ නැද්ද? අමාත්‍යාංශයට වෙච්ච දේවල් මොනවද කියලා ඔබතුමාලට තේරෙන්නේ නැද්ද? මේවා තියාගෙන රාජ්‍ය නිලධාරීන් වැඩ කරනවද නැද්ද? නිලධාරීන් පහුගිය කාලේ බය වුණා. ඉතින් ඒ හින්දා නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් වටපිටාවක් ගේන්න ඕන කොමිසම් ගෙනල්ලා ඔවුන්ව හිර කරලා වැඩ ගන්න බෑ කියන අදහසේ හිටියා. කොහොම වුණත් අවසානයේ තීරණය වෙලා තිබෙනවා පාර්ලිමේන්තුවට මේ දැන් තියෙන විස්සම ගෙනල්ලා පාර්ලිමේන්තුව විවාද කරලා කමිටු අවස්ථාවේදී ඒකට යම් සංශෝධන ගේනවා නම් සංශෝධන ගේන්න සුදුසුයි කියන එක අවසාන වශයෙන් සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ තීරණය ඒ බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවට දැන් යෝජිත 20 වෙනි සංශෝධනයම රැගෙන එන්නයි අවසාන වශයෙන් තීරණය කරලා තියෙන්නේ.
හොඳයි, ඒ සම්බන්ධව පළවෙනි අදහස් කීපයක් කෙටියෙන් එකතු කරගැනීමේ තියෙන වේලාවත් එක්ක කල්පනා කළාම ඔබත් අර සඳහන් කරපු විදිහට මනෝජ් පාර්ලිමේන්තුව තුලදී ඉදිරිපත් වන අදහස් අනුව මේකේ සංශෝධන ඉදිරිපත් කරන්න තමයි අවසාන වශයෙන් සාකච්ඡා වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව ඉඟියක් පළ කරනු ලැබුවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.
කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව තීරණය කළ අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය ආකාරයට ඒ ඉදිරිපත් කරපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එයිදී අවශ්‍ය සංශෝධන තියෙනවා නම් ඒ සංශෝධන පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න.
එතකොට ජාතික ජනබලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයා යම් අදහසක් එකතු කරන ලැබුවොත් දැන් කැබිනට් එකේදී මේක අනුමත වුණා නම් මොනවටද මේ තවදුරටත් සංශෝධන ගැන කතා කරන්නේ කියලා?
කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙච්ච ගැසට් එකක් ආය අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරන්න වෙන්නෙම ඇතුලේ අර්බුදයක් ගැටලුවක් තියෙන නිසා. ලොකුම විහිළුව තමයි ඒ කමිටුවේ කැබිනට් අමාත්‍යවරු 5 දෙනෙක්ගින් දැන් මේ කැබිනට් අමතුරු 5 දෙනා මත උස්සලා සම්මත කරානේ. එදා විශ්ව සංශෝධනයේ අලිසබ්‍රි මහත්මයා කැබිනට් එකට දාපු වෙලාවේ ඒකට අනුමැතිය දුන්නේ අධ්‍යයනය කිරීමකින් තොරව නේද?
එතකොට සමගි බලවේගය නියෝජනය කිරීමෙන් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා සඳහන් කරනවා මේකට නම් 3-2 බලයක් ලබා ගන්නට බැරි වෙයි කියලා පාර්ලිමේන්තුව තුළදී.
දැන් මිස්සෙන් කරන්න හදන්නේ මේ ස්වාධීන කමිෂන් ඉවත් කරලා ව්‍යවස්ථාව යටතේ තියෙන ඒ සම්පූර්ණ වකීම ජනාධිපතිතුමාට ලබා දෙන්න. පත් කිරීම, අස් කිරීම ඒ සියල්ලම. එහෙන් මෙන් අටවාගත් සංශෝධන වලට කැබිනට් මණ්ඩලයේ විශාල වළියක් ඇති වෙලා තියෙනවා. සංවාදයක් නැතිව, නිර්මාතෘවරයෙක් නැතිව මෙවැනි කටයුත්තකට අත ගැව්වහම ඇති වෙලේ තත්ත්වය මේකයි. මම නම් හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය 3-2 ගන්න පුළුවන් කියලා.
හොඳයි, දැන් මේක පාර්ලිමේන්තුවට හෙට දවසේදී ඉදිරිපත් කරනවා කියලා තමයි අපිට ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ. දැන් පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කළාට පස්සේ ඉන් අනතුරුව සිදුවන ක්‍රියාදාමයේ පිළිබඳවත් බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටින්නේ. අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් මනෝජ්?
ඔව්, පාර්ලිමේන්තු මහලේ කම් කාර්යාලයත් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. දැන් 20 වෙනි සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. හෙට පාර්ලිමේන්තුවට මේ සංශෝධන ඉදිරිපත් කරාට පස්සේ ඕනම පුරවැසියෙකුට දවස් 7ක් ඇතුළත මේ සංශෝධනයට එරෙහිව පෙත්සමක් ගොනු කරන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කරන්න තමයි ඒ ඉඩ ලබා දීලා තියෙන්නේ. එහෙම අභියෝග කරන්නේ නැත්නම් මේ 20 වෙනි සංශෝධනය දවස් 7කට පස්සේ පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවලා විවාදයට ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව කවුරු හරි පාර්ශවයක් මේ සංශෝධනයට අභියෝග කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම ඉදිරිපත් කරපු දවසේ ඉඳලා දවස් 21ක් ඇතුළත තමන්ගේ තීරණේ කියන්න ඕනේ. මේ කාල සීමාව ඇතුළේ 50 කෙටුම්පත ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න පාර්ලිමේන්තුවට අවස්ථාවක් නැහැ. දවස් 20ක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඊට කලින් දවසක මේක තීන්දුව ලබා දෙන්න තීරණය කරනවා නම් ඊට පස්සේ 20 වෙනි සංශෝධනය දෙවන වර කියීමේ විවාදය පවත්වන්න පුළුවන්කම තියෙනවා. දෙවනි වර කියීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් ඒක සම්මත වෙන්න ඕන කියන අදහස තමයි, එහෙම නැත්නම් නීතිමය වටපිටාව තමයි ඊට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ දෙවනි වර කියවීමෙන් පස්සේ කාරක සභා අවස්ථාවේදී මේ 20 වෙනි සංශෝධනය අදාළ පනතේ හැම වගන්තියක්ම එකින් එක සලකා බලලා ඕනම සංශෝධනයක් යෝජනා කරන්න පාර්ලිමේන්තුවට අවස්ථාව තියෙනවා. ඊට පස්සේ උදා වෙන්නේ 50 කෙටුම්පත 3/4 කියවීම, 3/4 කියමේ විවාදයේ අවසානයේ ආයමත් ඡන්ද විමසීමක් තියලා එතනදීත් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත වීමේ අවස්ථාව තියෙනවා. ඒ වෙලාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විදිහට 3/2 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්තක් තියෙනවා නම් ඒක සම්මත වුණා හා සමානයි කියලා තමයි සඳහන් වෙන්නේ. අවසාන වශයෙන් කථානායකවරයා මේ පනතට අක්ෂන් තැබුවට පස්සේ ඒක නීතියක් බවට පත් වෙනවා. ඕක තමයි තියෙන අවස්ථාව. ඊට එහා ජනමත විචාරණයකට යා යුතු කාරණා සංශෝධනය ප්‍රතිලක් කරලා තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඒ සඳහා ජනමත විචාරණයකට යාම නම් ඒ ජනමත විචාරණයටත් යාමේ අවස්ථාව තිබෙනවා. කොහොමත් දැනට තියෙන මේ සංශෝධනය ජනමත විචාරණයකට දුරුදෙනු කාරණා හැර පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කරගත යුතු කාරණා පිළිබඳව තමයි යොමු කරලා තියෙන්නේ. ඒ පිළිබඳව නීතිපතිවරයාගේ අදහස් දක්වලා තිබුණා. කිසි කෙනෙක් සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නැත්නම් පනතට එරෙහිව අදහසක් දක්වන්නේ නැත්නම් දෙවන වර සහ තුන්වන වර කියවලා 3/2 බහුතරයකින් පාර්ලිමේන්තුවේදී මේ පනත සම්මත කරගැනීමේ හැකියාවක් වෙනවා. එතකොට 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත රටේ නීතිය බවට පත් වෙනවා. ඒකානුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය බවට පත් වෙනවා.
හොඳයි, දැන් 20 වෙනි සංශෝධනයේ මගින් ඇති කරන්නට උත්සාහ කරන මේ වෙනස්කම සම්බන්ධව අන්තර්ජාතිකයේ කොයිතරම් අවධානයෙන් සිටිනවද කියන කාරණාව සම්බන්ධයෙන් යම් ඉඟියක් අපිට ලැබුණා. පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළදී මේ සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශය නිසා මානව හිමිකම් මහකොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ මේ සම්බන්ධව යම් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. එයට ශ්‍රී ලංකා රජය පාර්ශවය වෙනුවෙන් දැනට සිටින වැඩ බලන නිත්‍ය නියෝජිතවරිය චන්දිමා ගමගේ මහත්මිය පිළිතුරුත් සපයනු ලැබුවා. දැන් එහිදී සිදුවුණු සාකච්ඡාව පිළිබඳව අපි යම් දල සටහනක් අපේ විදේශ විත්ති සමාලෝචනයෙන් පසුගිය සිකුරාදා ඉදිරිපත් කළා. එය තවදුරටත් ඉදිරියට අරගෙන යමින් ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන කතාබහ කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නටත් මම කැමැති. ඇත්තට මේ සම්බන්ධයෙන් ලංකාවේ අවධානයක් තියෙනවද මනෝජ්?
රට ඇතුළේ ඒ පිළිබඳව අවධානයක් හෝ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමක් තවමත් සිද්ධ වෙලා නැහැ. නමුත් ඔබ සඳහන් කරන විදිහට ශ්‍රී ලංකාවේ වැඩ බලන නිත්‍ය නියෝජිතවරිය රජයේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා මානව හිමිකම් කොමිස්මට. ඒ හැරෙන්න රට තුළ හෝ විදේශ අමාත්‍යාංශයේ ඊට තවමත් ප්‍රතිචාරයක් දක්වපු බවක් පේන්න නැහැ. ඔබත් කිව්වා වගේ කාරණා කිහිපයක් ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය අවධානය යොමු කරලා තිබුණා. එකක් තමයි 30ක යෝජනාවට සහාය දැක්වීමෙන් ඉවත් වෙන්න ශ්‍රී ලංකාව තීරණය කිරීම. ඒත් එක්කම තව 20 වෙනි සංශෝධනය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබුණා. එහිදී ඇතැම් ආයතනවල ස්වාධීනත්වයට රට ඇතුලේ ඍණාත්මක බලපෑමක් ඇති කරනවා කියලා මහකොමසාරිස්වරිය සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම මානුෂවාදයට එරෙහිව අපරාධවලට හා යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වුණු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට සිවිල් සමාජයේ ප්‍රධාන තනතුරු පිරිනැමීම පිළිබඳව ඇයගේ අවධානය යොමු වෙලා තිබුණා. අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පොලිසියට අධිකරණයට බාධා කිරීම වැනි කරුණු ශ්‍රී ලංකාවේ සිද්ධ වෙනවා කියලා, ඒ හරහා රට ඇතුළේ යම් ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා කියලා ඇය සඳහන් කරලා තිබුණා. ඒ විශේෂයෙන්ම විංගිතයින්, ඒ පවුල්වල සමාජිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයින් සම්බන්ධ පරීක්ෂණ කිරීමේදී යම් තැතිගැන්වීම් සිදුවන බවට කරුණු වාර්තා වන බව මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය සඳහන් කරලා තිබුණා. ඒ අනුව ඇගේ යෝජනා වෙලා තිබුණේ යම් සංහිඳියාවක් පිරිසර සංවර්ධනයක් ඇති කරන්න ලංකාව සම්බන්ධයෙන් අලුතින් අවධානය යොමු කරන්න කියලා මානව හිමිකම් කොමිසමට ඇය ආරාධනා කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රමවේදයට යම් අභියෝගාත්මක තත්වයක් බවයි මේ හරහා පෙන්නුම් කරන්නේ. කොහොම වුණත් මේ කාරණාවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ 45 වන සැසිවාරයේදී මානව හිමිකම් මහකොමසාරිස්වරය දක්වපු අදහස් වලට ශ්‍රී ලංකාවේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය සඳහන් කරලා තියෙනවා, පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරලා තියෙන යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඇතුලේ සාකච්ඡා සහ විවාද කරන්න රට ඇතුලේ අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම දයානි මෙන්ඩිස් මහත්මිය සඳහන් කරලා තිබුණා ආයතනවල ප්‍රධාන තනතුරුවලට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත් කිරීමට එරෙහිව නගන මේ අසත්‍ය හා සනාථ කරපු නැති චෝදනා ප්‍රතික්ෂේප කරන බව, ඒත් එක්කම ගැටුම් අවස්ථාවේදී ඇති වුණු තත්වයන් පිළිබඳවනේ මේ ප්‍රශ්න මතු කරලා තිබුණේ. යුද අපරාධ වැනි කාරණා පිළිබඳව මේ ගැටුමේ අවසන් අදියර හා සම්බන්ධව මේ චෝදනා විමර්ශනය කරපු උගත් පාඩම් හා ප්‍රතිසන්දහන කොමිෂන් සභාව, ඒත් එක්කම පරණගම කොමිෂන් සභාව වැනි දේශීය කොමිෂන් සභා මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන කිසිම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි සොයාගෙන නැහැ කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිතවරිය මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය නගපු ඒ චෝදනාවලට එහිදීම පිළිතුරු ලබා දීලා තිබුණා.
හොඳයි, 20 හා සබඳන කාරණා රාශියක් අපි අද දවසේදී කතා බහ කළා. අද වෙනකොට වාර්තාවන තොරතුරු බලාපොරොත්තු දල්වාගෙන සිටිමු. හෙට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ ඉන් අනතුරුව අපි අද පැහැදිලි කරපු ක්‍රියාදාමයේ කොයි ආකාරයෙන්ද ඉදිරියට සිද්ධවන්නේ කියලා. ඒ අතරතුරේදී අපි පුංචි මතක් කිරීමකුත් කරන්න ඕනේ. අපි හෙට දවසේදී මේ 20 සංශෝධනයේ සම්බන්ධව වන විශේෂිත සාකච්ඡාවකුත් සූදානම් කරලා තිබුණා. මේ වෙනකොට ඇති වෙලා තියෙන මතවාද සම්බන්ධයෙන් විවිධ පක්ෂ නියෝජනය කරමින් අදහස් ලබා ගැනීම උදෙසා, නමුත් ඒ මදකට අපි කල් දමනු ලැබුවා. හෙට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිසාවෙන් ඉන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා කිරීම වඩාත් වටිනවා කියලා. මොකද මේ වෙනකන් තියෙන කාරණා සියල්ල හෙට දවස තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයින් අනතුරුව ඒ ඇතිවන සාකච්ඡා හරහා යම් වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ කෙටි කාලයක් තුළ අපි මේ සිදු කරන සාකච්ඡාවල වළංගුභාවය සම්බන්ධව පැය කිහිපයක් ඇතුළත වෙනස් විය හැකි නිසා අපි ඒ සාකච්ඡාව ඉදිරි සතියකදී ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. මීළඟ අපේ අවධානය යොමුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පවතින වාතාවරණය පිළිබඳව. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පවතින වාතාවරණයට යම් සහනයක් පසුගිය සතියේදී ඇතිවනු ලැබුවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර තෝරා ගනු ලැබීමත් සමග. අපි කැමති මේ ක්‍රියාදාමය කොහොමද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරු සිදු වුණේ කියන ඒ ක්‍රියාපරිපාටිය පිළිබඳව, ඒ අභ්‍යන්තර සිදුවීම් පිළිබඳව ඔබෙන් සවිස්තරාත්මකව කරුණු දැනගන්න මනෝජ්.
ඔව්, පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොද්දදී රැස් වුණා. එහිදී විශේෂ අවධානයක් යොමු කරලා තිබුණේ පක්ෂයට නියෝජ්‍ය නායකයෙක් පත් කර ගැනීම සඳහා. මේ සඳහා නායකත්වයට ඉදිරිපත් වන හැමෝම ඉදිරිපත් වන බවක් පේන්න තිබුණේ නැහැ. විශේෂයෙන්ම වජිර අබේවර්ධන හිටපු ඇමතිවරයා පක්ෂ නායකත්වයට තරග කරන බවට අදහස් දක්වලා තිබුණා. නමුත් නියෝජ්‍ය නායක තරගයට ඔහු ඉදිරිපත් වුණේ. ඒකට හේතුව හැටියට ඔහු දක්වලා තිබුණේ, මම නියෝජ්‍ය නායක වෙන්නේ නෙමෙයි, මම පක්ෂ නායකත්වය ලබා ගන්න තමයි තරග කරන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. කොහොමුණත් රුවන් විජේවර්ධන සහ රවි කරුණානායක කියන හිටපු ඇමතිවරුන්ගේ නම් මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නියෝජ්‍ය නායකත්වය සඳහා යෝජනා වෙලා තිබුණා. එහිදී යම් ආකාරයකින් ඡන්දයකට නොගොස් මේ තනතුර සඳහා පුද්ගලයෙක් පත් කරගන්න අදහසකුත් තිබුණා. ඡන්දයකට යාම යම් බෙදීමකට හේතු වුණ කාරණයක් ඇටියට. කොමුණත් නම් දෙකක් ඉදිරිපත් වීම මත අවසානයේ ඡන්දයකට යන්න සිදු වුණා. එහිදී ඡන්ද 28-10 ලෙස රුවන් විජේවර්ධන මහත්මයා පක්ෂේ නියෝජ්‍ය නායකවරයා විදිහට පත් කරගෙන තිබුණා. රවි කරුණානායක මැතිතුමත් කාලයක ඉඳලා යම් බලාපොරොත්තුවක හිටියා. විශේෂයෙන් ඔහු පක්ෂ උපනායකවරයා විදිහට කටයුතු කරා. නියෝජ්‍ය නායක දුරෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉවත් වුණායින් පස්සේ ඒ පුරප්පාඩුව තියෙන වෙලාවේ නියෝජ්‍ය නායකවරයා හැටියට තමන් සුදුසු බව රවි කරුණානායක මැතිතුමාගේ පාර්ශ්වයෙනුත් යම් ඉඟි පළ වුණා ඔහු ප්‍රකාශ කරන අදහස්වල. කොමුණක් කෘත්‍යාධිකාරී බහුතරයේ තීරණය අනුව රුවන් විජේවර්ධන හිටපු ඇමතිවරයා පක්ෂේ නියෝජ්‍ය නායකවරයා විදිහට තෝරාපත් කරගෙන තිබුණා. පස්සේ රවි නවීන් එතකම අනෝමාගමගේ මේ කියන කණ්ඩායම සිරිකොතෙන් පිටව ගිහිල්ලා තිබුණා. විවිධ අදහස් ඔවුන්ගෙන් අහලා තිබුණා. කොහොමුණත් මේ නායකත්වය සම්බන්ධයෙන් සියලු දෙනා දැන් දැඩි මතවාදයක ඉන්න බව තමයි දැනගන්න ලැබෙන්නේ. පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයිමයි කියන තැන ඔවුන් ඉන්න බව දැනගන්න ලැබුණා. විශේෂයෙන් පක්ෂයේ මහලේකම්වරයා විදිහට අඛිල විරාජකාරීව සම් හිටපු ඇමතිවරයා පක්ෂ මහලේකම් දුරයෙන් ඉවත් වෙලා වෙනත් පුද්ගලයෙක්ගේ සඳහා පත් කරගන්න කියන යෝජනාවේ ඉඳලා තියෙනවා. නවීන් දිසානායක මහත්මයා පක්ෂේ ජාතික සංවිධායකවරයා විදිහට සිරිකොතේ යම් කාර්යාලයක කටයුතු කරමින් ඉඳලා තිබුණා. මේ වෙනුවට අපිට වාර්තා වෙන තොරතුරු වල හැටියට සිරිකොත පක්ෂ කාර්යාලයේ නවීන් දිසානායකට ප්‍රමිතිවරයාට තිබුණු කාර්යාලය ඔහු අස්කරගෙන ඉවත් කරගෙන සිරිකොතින් ගිහිල්ලා කියලා ආරංචි වෙනවා. ඒ අනුව අර්බුදකාරී තත්ත්වයක් තවමත් තියෙනවා. රයිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියේදී පළාත් සභා මැතිවරණය වෙනකම් පක්ෂ නායකත්වයේ රැඳී සිටිනවා කියන අදහසක් දක්වලා තිබුණා. ඒකට හේතුව තමයි අලුතින් පත්වන නායකයින්ට පක්ෂය ඇතුලේ ඉදිරිය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය බලලා ටික දවසක් ඒ අත්දැකීම් දැකලා රයිල් වික්‍රමසිංහ මැතිතුමා එතනින් ඉවත් වෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ ඇතුලේ පක්ෂ නායකත්වයේ අර්බුදය තාම විසඳිලා නැහැ. නායකත්වයට පුද්ගලයෝ පත් කරලා නැහැ. ඉති හැටියම නියෝජ්‍ය නායකවරයා පත් කරගැනීමේ අදහස ආවා. ඒ අනුවයි රුවන් විජේවර්ධන හිටපු ඇමතිවරයාව පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා විදිහට පත් කරගත්තේ.
දැන් මේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මේ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වෙනකන් ඉන්නවා කියන තොරතුරුනේ අපිට දැන් කියන විදිහට ඔය කියන විදිහට වාර්තාවන්නේ. දැන් අපිට කනින් කොනින් ලැබෙන තොරතුරු වලට අනුව නම් කියවෙන්නේ පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේදී වගේ කාලයකදී පවත්වන්නට නියමිතයි කියලා. ඒ සම්බන්ධව නිශ්චිත තොරතුරු මේ වෙනකොට වාර්තා වීමක් තියෙනවද මනෝජ්?
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද?
ඔව්.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවමත් නිශ්චිත තත්වයක නෑ. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන විෂයභාර අමාත්‍යවරයා පළාත් සභාව සම්බන්ධයෙන් යම් ගැටීමක ඉන්නේ සරත් වීරසේකර රාජ්‍ය ඇමතිවරයා. තවදුරටත් පළාත් සභාව අවශ්‍යද කියන කාරණය ඔහු විමසීමක් කරනවා. තවමත් යම් වාද විවාද ඇතුලේ ඒ තත්වයේ තියෙන්නේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස හිටපු මහ ඇමතිවරුන් සහ මහ ඇමති අපේක්ෂාවන් තියෙන පළාත් සභා මන්ත්‍රීවරුන් අභියෝගයට ලක් කරනවා. මෙවැනි තත්වයකයි තියෙන්නේ. තවමත් පළාත් සභා පැවැත්වීම සම්බන්ධයෙන්වත් ස්ථිර නිගමනයක් නැති බව තමයි සඳහන් කරන්න වෙන්නේ.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වන තොරතුරු විමර්ශනයට පත්කරන ලද ජනාධිපති විමර්ශන කමිටුව හරහා විවිධ පුද්ගලයන් ලබා දෙන සාක්ෂි මත හෙළිදරව් වෙමින් තියෙන කරුණු පිළිබඳවයි දැන් සති ගණනාවක සිට මේ තොරතුරු යාවත්කාලීන කරමින් සිටිනවා අපි. පසුගිය සතියේ සුවිශේෂී සතියක්. මොකද කවුරුත් මේ වෙනකන් අහලා තිබුණේ නැති වගේම කවුරුත් වික්ෂිප්ත භාවයට පත් කරපු තොරතුරු කිහිපයක් මේ විමර්ශන කමිටුව හරහා හෙළිදරව් වීම නිසා. හිටපු ආරක්ෂක ලේකම්වරයා හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු කියන දෙදෙනාගේ සාක්ෂි ප්‍රබල ලෙසින් තාමත් කතාබහට ලක්වෙමින් තියෙනවා මේ ආන්දෝලනාත්මක කාරණා විදිහට. එකින් එක දිගහරිමු අපි මනෝජ්. මුලින්ම මම කැමති මුලින්ම සාකච්ඡාවට බඳුන්නුනේ හිටපු ඇමති හරීන් ප්‍රනාන්දුගේ සාක්ෂිනි. අපි එතනින් කතාව පටන් ගනිමුද?
ඔව්. හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කරපු යම් ප්‍රකාශයක් නැවතත් යම් ආන්දෝලනයක් ඇති කරලා තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. මේ කොමිසම හමුවේ ඔහු කිව්වේ කොළඹ අකරදුගුරු අතිරතුම් මැල්කම් කාදිලන් රජිත් හිමිපාණන් යම් ආකාරයෙන් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් වෙලා හිටියද කියන කාරණය ගැන විශේෂ විමර්ශනයක් කළ යුතුයි කියලා හරින් ප්‍රනාන්දුට ඇමතිවරයා සඳහන් කළා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීම ගැන තමන්ගේ තාත්තා දැනුවත්ව හිටියා කියන කාරණය සම්බන්ධයෙන් පාස්කු කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කරපු වෙලාවේ දක්වපු අදහසකදී තමයි ඔහු එහිදී සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය එල්ලවෙන දවසේ වෙනදා මැල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් නගරද ගුරුතුමන් විශේෂ දේව මෙහෙයක් පවත්වනවා. නමුත් එදා ඒ දේව මෙහෙය පවත්වලා තිබුණේ නැහැ. ඒ අනුව එහෙම නොපවත්වන්න හේතුව මේ ප්‍රහාරය පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනගෙන හිටියද කියන කාරණය ඔහුට ප්‍රශ්නයක් තියෙන නිසා ඒ පිළිබඳව විමර්ශනයක් කළ යුතුයි කියලා හරින් ප්‍රාන්ත හිටපු ප්‍රමිතිවරයා සඳහන් කළා. ඉතින් ඒක යම් ආන්දෝලනාත්මක තත්වයකට දැන් පත් වෙලා තිබෙනවා. ඊයේ දිනේ වන විට මේ සම්බන්ධයෙන් යම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා තුන්දෙනෙක් ඒට නිවේදනයක් සඳහන් කරමින් ඔවුන් සඳහන් කරන්නේ හරින් හිටපු ඇමතිවරයා සඳහන් කරපු විදිහට කාදිනල් හිමිපාණන් මේ ප්‍රහාරය එල්ල වෙන දවසේ උදේ දිව්‍ය පූජාවක් පවත්වලා නැත්තේ උන්වහන්සේ මේ ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත් හිටියා කියන අනුමානය නිසා නෙමෙයි, උන්වහන්සේට කලින් දවසේ විශේෂ දේව මෙහෙයක් පවත්වලා තියෙනවා කලින් රාත්‍රියේ. ඒ නිසා යන්න සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව අගරදගුරු පදවියේ මේ සමාජික ස්වාමින් වහන්සේලා දක්වන අදහස් සහ දේශපාලනඥයින් මේ කලු අවියක් බවට පත් කරගෙන තිබෙන බවක් පේන්න තියෙනවා. අගරදගුරු හිමිපාණන් පිළිබඳව මීට කලින් හරියට ප්‍රාන්තවරයා කරපු ප්‍රකාශයකදී යම් ගැටීම් ඇති වුණා. එවැනි තත්ත්වයකට දැන් දේශපාලනය ඇවිල්ලා තියෙනවා. මේක මේ වෙලාවේ අපි මතු කරලා ගත්තේ ඒ ටිකක් ආందోళනාත්මක ප්‍රකාශයක් බවට පත් වෙලා තිබුණු නිසා.
මීළඟට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ සාක්ෂිත් වැදගත්. ආందోళනාත්මක සාක්ෂි බවට පත් වුණා ඔහු ප්‍රකාශ කරපු දේ හරහා හෙළිවුණු තොරතුරු. ඒ සම්බන්ධවත් සවිස්තරාත්මක විග්‍රහයක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා මනෝජ්.
විශේෂයෙන්ම පාසු කොමිසම හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කරපු අවස්ථාවේ ඔහු විශේෂ කාරණා කීපයක් සඳහන් කරලා තිබුණා. ඒකෙන් වඩා ආందోళනයට තුඩුදුණු කාරණේ තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන විදිහට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම බාර අරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වුණොත් විදේශ ස්ථානාපති ධුරයක් ලබා දෙන බවට පොලිස්පතිවරයා විදිහට මේ මොහොතේ කටයුතු කරපු පූජිත් ජයසුන්දර මහත්මයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබුණු බව කරපු ප්‍රකාශය එකක් ආందోళනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. ඒ වගේම ඔබට මතකයි අර විදේශ මාධ්‍යවේදීන් හමුවේ හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා කරපු ප්‍රකාශය, ඒ කියන්නේ හැම හෝටලයකටම ආරක්ෂාව දෙන්න Tamanට බැහැ, ඒ ආයතන විසින් ඒ ආරක්ෂාව බාරගත යුතුයි කියන කාරණේ ඔහු සඳහන් කරලා තිබුණා. ඒ පිළිබඳව කොමිසම විමසලා තිබුණා. එහිදී ඔහු කිව්වේ ටිකක් Taman වෙහෙසකර තත්වයේ හිටියා. ඒ කියන්නේ පැය 48ක් විතර Taman නිදිවරලා හිටියේ. ඒ හින්දා ඒකයි එවැනි වචන පිටවීමක් සිද්ධ වුණේ. නමුත් එවැනි මහන්සියක් පේන්න තිබුණ නෑනේ කියලා ආයෙත් කොමිසම ඔහුගෙන් පෙරලා ප්‍රශ්න කරලා තිබුණා. එහිදී ඔහු කියලා තිබුණේ මාධ්‍යවේදීන් ප්‍රශ්න නගපු ආකාරය පිළිබඳව Tamanට කේන්ති ගියා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඊයේ දිනේත් ඔහු ප්‍රකාශය ලබා දුන්නා. එහිදීත් ඔහු කියලා තිබුණේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් Tamanට එල්ලවන චෝදනා Taman බාරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ Tamanට ලැබුණු වාර්තා ආරක්ෂක ලේකම්වරයාට තොරතුරු ලැබෙන මට්ටමේ වනේ පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ යුතු මට්ටමේ අදහස් කියලා. ඒත් එක්කම තවදුරටත් මේ ප්‍රශ්න කිරීම්වලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක තිබුණු විරසකයක් පිළිබඳවත් තොරතුරු අනාවරණය වුණා. එහිදී කොමිසම විමසීමක් කරේ ආරක්ෂක ලේකම්වරයා විදිහට ජනාධිපතිවරයා පුද්ගලයෙක් පත් කරගන්නවා නම් Tamanට විශ්වාසවන්ත පුද්ගලයෙක් පත් කරගන්නේ, එවැනි විශ්වාසවන්ත පුද්ගලයෙක් ඇයි ජනාධිපතිතුමත් එක්ක මේ තොරතුරු හුවමාරු කර නොගත්තේ ඇයිද කියන කාරණේ කොමිසම විමසීමක් කළා. එහිදී හේමසිරි ප්‍රනාන්දුව හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරලා තිබුණේ ඒ ආණ්ඩුවේ හිටපු කිහිප දෙනෙක් ඇමතිවරු කිහිප දෙනෙක් Taman පිළිබඳව අසත්‍ය තොරතුරු කියලා යම් නෝක්කාඩු තත්වයකට පත් කරා. ඒ අනුව ජනාධිපතිවරයාත් එක්ක යම් විරසක බවක් තිබුණු බවක් ඒ ප්‍රකාශ හරහා පෙන්නුම් කළා. එහිදී මේ නම් කවුද අමාත්‍යවරු කියන එක කොමිසම විමසලා තිබුණා. එහිදී ඊට ආරක්ෂක ලේකම්වරයා ඒ නම් ප්‍රසිද්ධිය සඳහන් නොකර කොලයක සටහන් කරලා ඒ තොරතුරු කොමිසමට ලබා දීලා තිබුණා. ඉතින් යම් අවස්ථාවකදී මේ තොරතුරු අග්‍රාමාත්‍යවරයාටවත් සඳහන් නොකරපු බවක් වාර්තා වුණා. එහිදී ඊටපෝ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරලා තිබුණේ එසේ තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස ජනාධිපතිතුමා Tamanට දැනුම් දීමක් කරලා තිබුණා කියන කාරණය පාස්කු කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ඊයේ දවසේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එයිදී කියලා තිබුණේ මේ හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා කියපු කාරණා සත්‍යයෙන් තොර ඒවා ඉදිරියේදී මේ පාසු කොමිසම හමුවේ උත්තර දෙන්න හිටපු ජනාධිපතිතුමාට අවස්ථාවක් ලැබුණොත් මේ අදාළ සියලු ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය කරුණු පැහැදිලි කරන්න එතුමා බලාපොරොත්තු වෙනවා කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලිපියක් මගින් ප්‍රකාශයට පත් කරලා තිබුණා.
දැන් තවත් විශේෂතාවක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා මේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ සාක්ෂි ලබා දීම හරහා. එවක පැවති ආණ්ඩුවේ හිටපු මුස්ලිම් අමාත්‍යවරුන්ගේ යම් බලපෑම් තිබුණා කියලා මේ ත්‍රස්ත විමර්ශන කටයුතු සම්බන්ධව තොරතුරු ලැබීමේදී අත්අඩංගුවට ගැනීමවලදී විමර්ශන කටයුතු වලදී කියලා. ඒ සම්බන්ධව මොනවද ඔහු හෙදී වැඩිදුර විස්තරාත්මකව හෙළිදරව් කළ තියෙන කරුණු මනෝජ්?
ඔව්, විශේෂයෙන්ම මේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්න බැරිවීම පිටුපස දේශපාලන බලපෑම් තිබුණු බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරලා තිබුණා. මේ පහුගිය කාලේ පැවතුණු රජයේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ බලපෑම් වලට දැඩිව නැතු වීම නිසා, ඒ වගේම මුස්ලිම් දේශපාලනඥයන්ගේ බලපෑම් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිටුපසක් තිබුණු නිසා ඔහු අත්අඩංගුවට ගන්න බැරි වුණු බව සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලනඥයන් පක්ෂ නායකයින් ආණ්ඩුව තුළ තරහ කරගන්නවාට සුළු ජාතික පක්ෂවල නොසතුට ආණ්ඩුව කෙරෙහි මතුවෙනවාට යම් විරුද්ධත්වයක් ඒ මන්දකම එකඟ නොවන බවක් ඒ ආණ්ඩුව තුළ තිබීමත් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම වැළකෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තිබුණු බවක් හේමකිරි ප්‍රනාන්දුවට ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරා මේ කොමිසම හමුවේ. ඒ අනුව එතනදී පෙනී ගියේ හේමසිරි ප්‍රනාන්දුවට ආරක්ෂක ලේකම්වරයා මේ බලපෑම් කළ දේශපාලකයන් කවුද කියන බව වඩා හොඳින් දන්නා බව. නමුත් කොමිසම හමුවේ හෝ කැමති වුණේ නැහැ ඒ අය කවුද කියලා ප්‍රසිද්ධියේ සඳහන් කරන්න. නමුත් ලිඛිතව ඒ කවුද කියන බව ඔහු ඒ කොමිසමට අවසාන වශයෙන් ලබා දුන්නා.
අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේදී ගිනිබත් වීමට ලක්වුණු MT ඩයමන්ඩ් නෞකාවේ ඒ ගින්න නිවීම මැදිහත් වීම සඳහා ශ්‍රී ලංකාව රජයක් විදිහට මැදිහත් වුණු ක්‍රියාදාමයේදී ඒ සිදුවුණු වියදම් පියවා ගැනීම සඳහා නීතිපතිවරයා යම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තිබුණා. ඒ සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන තොරතුරු වලින් අපිට මොනවද මේ වෙනකොට දැනගන්න තියෙන්නේ මනෝජ්?
ඔව්, දැන් මේ නැවේ කපිතාන්වරයා නිසි ක්‍රමවේදය තුළ කටයුතු නොකරාය කියන හේතුව මත ඔහුට අධිකරණයේ හමුවේ පෙනී ඉන්න නියෝග කරලා තියෙනවා. මේ මාසේ 28 වෙනිදා ඔහු දැනට ලංකාවට අරගෙන ඇවිල්ලා නිරෝධායනය වෙමින් ඉන්නේ. ඔහුගේ නිරෝධායන කාලය 24 වෙනිදා නිමාවට පත් වෙනවා. ඊට පස්සේ 28 වෙනිදා ඔහුට අධිකරණයේ හමුවේ පෙනී ඉන්න කියලා නොටිස් නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ නැව ගිනි ගැනීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව දියත් කළ මෙහෙයුම වෙනුවෙන් රුපියල් මිලියන 340ක් එමන්නතම් ලක්ෂ 3600ක් අය කරගන්න අවශ්‍ය බව අතිරේක සොලිසිටර්වරයා කරුණු දක්වලා තියෙනවා කියලා නැව් සමාගම සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරුන්ට ඒ පිළිබඳව දන්වලා තියෙනවා කියලා. යම් ආකාරයකින් මේ නැව දැනට තියෙන ස්ථානයෙන් අයින් කරගන්නවා නම් අඩුම තරමේ ඇමරිකන් ඩොලර් මිලියන 170ක බැඳුම්කරයක් තැන්පත් කරලා ඒ නැව ඒ ස්ථානයෙන් ඉවත් කරගන්න කියලා තමයි නැව් සමාගමට දන්වලා තියෙන්නේ. කොහොම වුණත් වියදම හැටියට රුපියල් මිලියන 340ක් අය කරගන්න ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවක් තිබෙනවා.
ස්තුතිවන්ත වෙනවා මනෝජ්. කෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් තත්විත්‍ය සමීප කරන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. ආයුබෝවන්. ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමු වෙන තුරු
බොහොම ස්තුති දිනුක්ෂි. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.